කපිල අතුකෝරණ you have 14 minutes
77 වන අයවැය දෙවැනි වර කියවීම කරුණු දැක්වීම සඳහා ගරු මූලාසනවල මන්ත්‍රීතුමනි ඔබතුමාගිනුත් ඒ වගේම උගත් වියත් මේ උත්තරීතර සභාවින් සිළු දිනාගෙන් අවසර ප්‍රාර්ථනා කරනවා මා දන්නා ලංකා ඉතිහාසයේ ගරු මූලාසනවල මන්ත්‍රීතුමනි අසීරුම අවස්ථාවක ඒ වගේම දැවැන්තම ආර්ථික කඩාවැටීමක බරපතලම බල බරපතලම ආර්ථික ප්‍රශ්නයක් උද්ගත වෙච්ච මොහොතක ඉදිරිපත් කරනු ලබන අයවැයක් මේක. අපි දන්නවා මේ මොහොත වෙනකොට මේ වසර දෙකක කාලය තුල එක පැත්තකින් කොවිඩ් වසංගතයේ හින්දාත් පසුගිය කාලේ තිබුණු අරගලමය ස්වභාවයේ හින්දාත් පසුබෑම් බොහොමයකට අපට ලක් වෙන්න සිද්ධ වුණා. ඒක හින්දා ඇති වෙච්ච මේ ආර්ථික අවපාතයත් එක්ක නිර්මාණය වෙච්ච අයවැයක්. හැබැයි මම විශ්වාස කරනවා වර්තමානයේ මුදල් අමාත්‍යවරයා විදිහට අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් මේ ඉදිරිපත් කරනු ලැබූ අයවැය වාර්තාව මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් මුල් පියවර බවට පත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා පළමුවෙන්ම. ඉතින් ඔබ සිළු දෙනාට මම මතක් කරනවා 77 වෙනි අයවැය කිව්වහම මීට කලින් අයවැය 76ක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. 77 වෙනි අයවැය තුල වෙනදා අයවැය යෝජනාවලින් වල තිබුණු හිත් සතුටු කරන්න පුළුවන් කාරණා, ඒ වගේම ජනතාව සතුටු කරන්න පුළුවන් කාරණා, ඒ වගේම ඡන්ද දායකින් පිනවන කරුණු කාරණා, රාජ්‍ය සේවකයන්ට සතුටු විය හැකි රාජ්‍ය සේවකයව පිනවන්න පුළුවන් කරුණු කාරණා මේ අයවැය වාර්තාව තුල නැතුව ඇති. හැබැයි මේ වැටිලා තියෙන ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩ ගන්න නම් ආණ්ඩු පක්ෂයේ ඉන්න මේ මන්ත්‍රු සිළු දෙනාට වගේම විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ටත් ඒ වගේම රටේ ජනතාවට වගේම මේ රාජ්‍ය සේවයේ ඉන්න සිළු දෙනාටත් වගකීමක් යුතුකමක් තියෙන බව මම සිළු දෙනාට මතක් කරන්නට ඕනේ. මේ වෙලාවේ අපි මේ රට තුල දේශපාලන කාරණාව මතු කරමින් යෝජනා වගේම චෝදනාත් මතු කරමින් ආණ්ඩු පක්ෂයට ඉන්න ප්‍රබලම සතුරා විපක්ෂය කියලා සලකමින් විපක්ෂයට ඉන්න ප්‍රබලම සතුරා ආණ්ඩු පක්ෂය කියලා සලකමින් කටයුතු කරන වෙලාව නෙමෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අපි හැමෝටම දේශපාලනය කරන්න රටක් විතර වෙලා තියෙන්න ඕනේ. වර්තමාන ආණ්ඩු තුල පොහොට්ටුවත් එක්ක එක්සත් ජාතික පක්ෂය හරි ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සහෝදර පක්ෂ බොහොමයක් ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක විපක්ෂ නායකතුමත් එක්ක ඉන්න සමගි ජන බල වයිගයත් එක්ක ඉන්න මේ විපක්ෂ නියෝජනය කරන දේශපාලන පක්ෂ බොහොමයක් මේ ආර්ථික අර්බුදය තුල මේ රට ගොඩ ගන්න අවශ්‍ය කරන දායකත්වය දැක්විය යුතු තියෙනවා. අද මේ කණ්ඩායම ආණ්ඩු පක්ෂ නියෝජනය කරත් එදා මේ උදවිය නියෝජනය කරේ විපක්ෂය. ඒතොර විපක්ෂයේ ඉන්න ඔබ එදා පාලක පක්ෂ බවට පත් වෙලා තිබුණා. විපක්ෂයේ ඉන්න ඔබ එදා මේ රාජ්‍ය තන්ත්‍රයේ බලය හෙබෙව්වා. එතකොට ඒ කාලවකවානුව තුල අප ලැබූ ජයග්‍රහණ මොනවද පරාජයන් මොනවද කියලා අප කල්පනා කළ යුතු තියෙනවා. නිදහසෙන් පස්සේ වසර 74ක් ගෙවෙන මේ මොහොත වෙනකොටත් අපි තවමත් දෙපැත්තට බෙදිලා එකිනෙකාට චෝදනා ඉදිරිපත් කරගනිමින් එකෙකු විසින් ගෙනුන ලබන යෝජනාව අනිකා විරුද්ධ වෙමින් නම් කටයුතු කරන්නේ කොහොමද රටක් විදිහට මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න කියන කාරණාව අප ඉදිරියේ තියෙනවා. ඒකින්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම යෝජනා කරනවා මේ සිළු දිනාට ඉතාම ආයාචනාත්මකව ඉතාම ගෞරවයෙන් ඉදිරිපත් කරනවා. දැන් අපි සිළු දිනා එකතු වෙලා අපි නිර්මාණය කරගත යුතු තියෙනවා ජාතික ප්‍රතිපත්තියක්. අපි හැමෝම එකට එක්කාසු වෙලා ජාතික එකඟතාවයන් හදාගෙන මේක පොහොට්ටුවද මේක එක්සත් ජාතික පක්ෂද සමග ජන බලවේගද ශ්‍රී ලංකා නිදහස් පක්ෂද ජවිප්පද පෙරටුගාමීද මුස්ලිම් කොංග්‍රස්ද දමිළ ජාතික සන්ධානද කියලා බලන්න නැතුව හැමෝම එකට එක්කාසු වෙලා අපි හදාගත්තොත් හොඳ ජාතික ප්‍රතිපත්තියක් රටක් විදිහට අපිට නැගී සිටින්න පුළුවන් බව මාගේ පෞද්ගලික විශ්වාසයයි. ඒ හින්දා මම විශ්වාස කරනවා වර්තමාන ජනාධිපතිතුමා අතිගරු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා හොඳ යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියෙනවා. ජාතික සභාව මේ වැඩසටහන ආරම්භ කරලා විපක්ෂයට ඒ සහෝදරත්වයේ දෑද්දික් කරලා තියෙනවා. අපි හැමෝම එකතු වෙලා ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරගත්තොත් මෙතනින් එහා පැත්තට ඊළඟට ආණ්ඩු පක්ෂය හෝ බොන පක්ෂය කුමක් වුවත් පාට මොකක් වුණත් නායකයා කවුරු වුණත් රටක් විදිහට අපිට මේ ප්‍රතිපත්ති ටික ඉස්සරහට අරගෙන යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එතකොට මේ ජාතික ප්‍රතිපත්තීන් ටික හදාගන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පවා ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 27 වෙනි වගන්තියෙන් ප්‍රතිපත්ති හා මූලධර්ම කියලා ඒ වගන්තිය වෙන් කරලා තියෙන්නෙම අවශ්‍ය කරන ප්‍රතිපත්ති ටික නිර්මාණය කරගන්නමයි. මේ ප්‍රතිපත්ති ටික හදන්න ඕනේ පාර්ලිමේන්තුව නම්. මේ සංවර්ධන කටයුත්ත ගැන යෝජනා ඉදිරිපත් කරන්න ඕනේ මේ පාර්ලිමේන්තුව නම්. ඇයි මේ දෙගොල්ල දෙපැත්තට වෙලා තවමත් චෝදනා මුඛයෙන් කතා කරමින් ඉන්නේ ඇයි කියන එක මට විමතියට කාරණාවක්. හිට සමහර ලාවට ඊළඟ ආණ්ඩු බලයේ මේ විපක්ෂින්න කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහත්තුමා ප්‍රමුඛ මේ සමගි ජන බලවේගයේ උදවිය ඊළඟ ආණ්ඩු පක්ෂයේ මෙහෙවනවන එතනින් පස්සේ මේ කොහොමද මේ රට ඉස්සරහට කරගෙන යන්නේ? මේ වගේ අර්බුදයක් මතු වුණොත් ඊළඟට විපක්ෂින්න කණ්ඩායමෙන් අවශ්‍ය සහයෝගය ගන්නේ නැද්ද? එහෙමනම් ඒකට ක්‍රමේ මොකද්ද? අපි හදාගත යුතුයි ජාතික ප්‍රතිපත්තියක්. ඉතින් මම ඉතාම ගෞරවයෙන් ආයාචනා කරනවා, ආරාධනා කරනවා මේ විපක්ෂින්න විපක්ෂ නායකතුමා ඇතුළු සියලු දෙනාට වර්තමාන ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා මේ ජාතික සභාවකට ඇවිල්ලා ඒ ජාතික සභාව තුළින් ගන්නා වූ තීන්දුව තීරණ ප්‍රතිපත්තියක් බවට පත් කරගමු මේ රටේ හෙට දවස වෙනුවෙන් කියලා මම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම මතක් කරනවා මේ වෙලාවේ මේ ජාතික ප්‍රතිපත්තිය හදා ගැනීම තුළ අපිට මේ තියෙන ප්‍රශ්න ගොඩක් විසඳගන්න පුළුවන්. දැන් ඇත්තටම නීති රීති අනපනත් ගොඩක් අපේ රට තුළ තියෙනවා. ව්‍යවස්ථා සංශෝධන ගොඩක් මේ පාර්ලිමේන්තුව තුළින් ගිනල්ලා තියෙනවා. හැබැයි ඒවා කොයිතරම් දුරට ගුණාත්මක ස්වභාවයෙන් ජනතාව අතරට ගිහිල්ලා තියෙනවද? ඒ වගේම රාජ්‍ය සේවකයා කොයිතරම් ප්‍රමාණිකින් මේක ක්‍රියාත්මක කරනවද කියලා පසු විපරමක් කළ යුතුව තියෙනවා. ඉතින් විශේෂ මතක් කරන්න ඕනේ මේ වෙලාවේ අපි වෘත්තීය කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපි ඉස්සරහට නිර්මාණය කරගත යුතුමයි. ඒ වගේම දැන් අපි කියන ව්‍යවසායකත්වයේ නගා සිටවන්න ඕනි කියලා. හැබැයි ව්‍යවසායකත්වය ව්‍යවසායකයාට දෙන ආධාර අනුබල මොනවද? එව්වා ගුණාත්මකද නැද්ද කියලා කතාබහ කරන තැනක් තියනවද කියන එක ගැටලුවක් වෙලා තියෙනවා. ව්‍යවසායකයා ඒ ව්‍යවසායකත්වය ආරම්භ කරාට පස්සේ එයාට අවශ්‍ය කරන උපකරණ ඒ වගේම අමතර කොටස් ටික ගේන්න පුළුවන්ද? ඇයි මේකට තියෙන බාධාව ටික බාධාවක් වෙත් ඉන්නේ කියලා කල්පනා කළ යුතු තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා අනිකුත් සියලු රාජ්‍ය සේවාවන් දිසාපතිවරයාගේ ඉඳලා ග්‍රාම සේවා නිලධාරියා දක්වා අමාත්‍යංශක අමාත්‍යංශ ලේකම්වරයා ඉඳලා පල්ලෙ හැම ඉන්න රජයේ සේවකයා දක්වා ඒ වගේම නාවික හමුදාව ගුවන් හමුදාව පොලිසිය ඒ වගේම මේ ආරක්ෂක අංශයේ සියලු දෙනා විසින් කරන සේවාව තුළ තියෙන අඩුපාඩු මොනවද කියලා සොයාබැලිය යුතු තියෙනවා. ආණ්ඩු පක්ෂයක් විදිහට සමහර ලාවට හැමදාම එදා ආණ්ඩු පක්ෂය ඔබපු කට්ටිය ගත්ත ජනප්‍රිය තීන්දුව තීරණ නම් දැන් ඉන්න ආණ්ඩු පක්ෂයත් අරගෙන තියෙන්නේ ඒ ජනප්‍රිය තීන්දුව තීරණ මේක වෙනස් විය යුතු නම් ඒක ජාතික සභාව තුළ කතා බහ කරලා වෙනස් කරගත්තොත් මේ රටට හෙට දවසට යහපතක් ඉෂ්ට කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මීට කලින් ඉරාන් වික්‍රමරත්න මැතිතුමා හරි ලස්සනට කතාවක් කරා. එතුමා අගමැතිතුමා විසින් ඉදිරිපත් කරපු ඒ කතාවට මම දැක්කා පුංචි උපහාසයක් එක්කද ඒ ඉරාන් වික්‍රමරත්න මැතිතුමා කතා කරේ කියලා මට හිතුණා. ඉරාන් වික්‍රමරත්න මැතිතුමාට මම මේ කතාව කියන්නේ උපහාසයකට නෙමෙයි. ඉතාම මම ගෞරව කරන නායකයෙක් සමගි ජන බලවේගය තුල හිටියත් හැමදාම ලස්සනට කතා බහ කරලා තියෙනවා. හොඳ යෝජනා ගෙනල්ලා තියෙනවා. හැබැයි ඒවා මේ රට තුල යථාර්ථයක් බවට පත් වුණාද නැද්ද කියලා අපි නැවතත් සෙවිය යුතු තියෙනවා. අද සමගි ජන බලවේගයේ ඉන්න උදවිය එදා එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්බන්ධ වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගුරු කොටගෙන එතුමා නායකයා කියලා සලකගෙන වැඩ කරගෙන ගිය උදවිය අද මම විශ්වාස කරන්නේ නැහැ එතුමාලට රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක එක්කාසු වෙලා මේ වැඩ පිළිවෙල රටක් ඉදිරි ඉස්සරහට කරගෙන යන බාධාවක් නැති කියලා මම විශ්වාස කරන්නේ නැහැ. එදා එතුමාලා ගොඩක් මහන්සි වුණා. අපි දන්නවා මේන සමගි ජන බලවේග නියෝජනය කරන බොහොමයක් අය මහන්සුනේ දා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ ජනාධිපතිවරයා කරන්නේ. එතුමල්ලට බැරි වෙච්ච දේ අද අපි ඔන්න කරලා දීලා තියෙනවා. අපි මේ අරගල ස්වභාවයත් එක්ක මිනිස්සු කිව්වා මේ පාලන ක්‍රම වෙනස් වෙන්න ඕනේ කියලා. අපි අවබෝධ වෙනු මේ අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක මේ වැඩසටහන ආරම්භ කරේ. ඉතින් මේ වෙලාවේ විරුද්ධ මතම ජනගත කරලා වෛරය ද්වේෂය සමාජය තුළ වපුරලා මේ මිනිස්සුන්ව උසිගන්නලා කටයුතු කරන්න නැතුව අද ඔබතුමාලාත් එක්ක එදා හිටපු නායකයා මේ රට බාර අරගෙන තියෙනවා. අද හැමෝම එක්කාසු වෙලා එක සභාවකට වෙලා වැඩ කරමු කියලා මං ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. පසුපෙළ මන්ත්‍රීවරයෙක් විදිහට මම නියෝජනය කරේ මේ පාර්ලිමේන්තුව වසර දෙකක කාලයක් පමණයි. හැබැයි මේ වසර දෙකක කාලය තුල මම මේ රටට මගේ දිස්ත්‍රික්කයට කරපු අනර්ථයක් නැහැ. හැබැයි 225 එපා කියලා මිනිස්සු කියනවා. 225 කියද්දි මේ සමගි ජන බලවේගයේ ඉන්න ජවිපේ ඉන්න මේ දමිළ ජාතික සන්ධානයේ මුස්ලිම් කොංග්‍රසයේ ඉන්න මේ සියලු දෙනා එපා කියලා කියනවා මිනිස්සු. එතකොට මේ එපා කියන හේතුව අපි හැමෝම කල්පනා කළ යුතු නැද්ද? හැමදාම ආණ්ඩු පක්ෂෙන් යෝජනාවක් ගෙනුට හැමදාම එක එක කාලවලට එක එක පක්ෂ එක එක නායකයෝ මේ රට පාලනය කරා. හැමදාම ආණ්ඩු පක්ෂෙන් යෝජනාවක් ගෙනකොට ගොඩක් වෙලාවට අපි දැක්කේ විරුද්ධ පක්ෂෙන් ඒකට විරුද්ධ වෙන වැඩ පිළිලක් තමයි මේ පාර්ලිමේන්තුව තුල හැදුනේ. ජාත්‍යන්තරයට යනකොට ශ්‍රී ලංකාව කියන රට අද අපකීර්තිමත් තැනකට පත් වෙලා තියෙනවා. මේකට කතා කරන මාධ්‍ය ඇතුළුව මේ ඉන්න හැමෝම වගකීතු තියෙනවා. දවසින් දවස ජාත්‍යන්තරට දෙන ප්‍රකාශ, මාධ්‍යට දෙන ප්‍රකාශ, වෛරිසහගත සිතුවිලි ඇති කරන ප්‍රකාශත් එක්ක අද අපේ රටේ මිනිසුන්ට මේ රට හැර යන්න ඌමනාවක් ඇති වෙලා තියෙනවා. මේ වසර දෙක කාලය තුල විතරක් ඇති වෙච්ච අර්බුදයක් නෙමෙයි ගරු මූලස්ථාන අරුඬ මන්ත්‍රීතුමනි අද මේ රටේ තියෙන්නේ. හැබැයි මම දැන් තොරතුරු ටික ගත්තාම ගත්ත ණය පිළිබඳව විස්තර ගත්තාම 2015 දක්වා රුපියල් බිලියන 8599ක් අපි අරගෙන තියෙනවා. ඒතකොට 2015 ඉඳලා 2020 වෙනකන් 6518ක් මේ වසර හතරක කාලය තුල සම්පූර්ණ ණය බර රුපියල් බිලියන 15117ක් බවට පත් වෙලා. හැබැයි දැන් මේ ණය ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂද එක්සත් ජාතික පක්ෂද පොහොට්ටුවද ජවිපෙද කියලා හිත හිත ඉන්න දැන් අර්බුදයක රට මේක නැවක් නෑ. දැන් නැව සුලි කුණාටුකට අහුවෙලා. එතකොට මේක අපි එක්කෙනෙකුට විතරක් වගකීම් පවර නැතු ඉස්සෙල්ලා මේ කුණාටුවෙන් මේ නැව බේර ගන්න ඕනේ. දැන් ගෙදරට කොටිය පැනලා තාත්තට චෝදනා කරලා වැඩිමහල් සහෝදරට චෝදනා කරලා ගේ ඇතුළ මිනිස්සු කොටිය ගණකම් බලාගෙන වැඩක් මේ කරන්නේ. ඉතින් වගකීම් හැමෝම අරගෙන කරට අපි මේ අර්බුදයෙන් ගොඩ එන්න කටයුතු කරමු කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ ඇත්තටම දැන් ප්‍රතිපත්තිමය වෙනසක් ඇති වෙනකොට දැන් මහ බැංකු අධිපතිතුමා එදා අපි සාකච්ඡා කරා පොලිය වැඩි කරපුවාම මට ගැටලුවක් තියෙනවා. මම දන්නේ නැතුව ඇති පොලිය වැඩි කරපුවාම කොහොමද රටක
තව විනාඩි දෙකයි තිබෙන්නේ මන්තුමා
රටක උත්පාදනය කරන ආදායම වැඩි කරන්න කියලා මට ගැටලුවක් තියෙනවා. එතකොට පොලිය වැඩි කරපුවාම කොහොමද අපනයන ආදායම වැඩි වෙන්නේ කියලා ගැටලුවක් තියෙනවා. පොලිය වැඩි කරපු ගමන් සල්ලි තියෙන මිනිස්සු එක කියලා බැංකුවේ සල්ලි ටික තැම්පත් කරනවා. ඒ පොලියෙන් ජීවත් වෙන්න පුරුදු වෙනවා. ග්‍රාමීය නිෂ්පාදන ටික අඩු වෙනවා. එතකොට කොහොමද කියලා ගැටලුවක් තියෙනවා. මම චෝදනාවක් නෙමෙයි මේ කරන්නේ. හැමෝම එක්කස් වෙලා මේ වැඩ පිළිවෙල සාකච්ඡා කරන යුතුව තියෙනවා කියලා මතක් කරනවා. ඒ වගේම තිරිකුණාමල දිස්ත්‍රික්කයෙන් ආපු එකම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයා විදිහට සිංහර එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදිහට මට යුතුයකමක් තියෙනවා මේ අය වාර්තාවත් එක්ක. තිරිකුණාමල දිස්ත්‍රික්කයේ ඉන්න මේ සිංහල සහ දමිළ මුස්ලිම් මේ මිනිස්සු සියලු දෙනාගේ හෙට දවස ගලප ගන්න. ඉතින් තිරිකුණාමල දිස්ත්‍රික්කයේ බොහොමයක් සුන්දර ආයෝජකින්ට සිත් ගන්න තැන් බොහොමයක් තියෙනවා. අපි එදා ගරු මූලාසනට මන්ත්‍රීතුමනි ඈත අතීතේ ඉඳලා අපි ජනාවාසයක් පටන් ගත්තේ ගංගාවක් ඇලක් දොලක් එහෙමත් නැත්නම් වෙරළක් ආශ්‍රිතව මහවැලි ගඟ තිරිකුණාමලෙන් මුහුදට බහිනවා. ඒ වගේම ලෝකේ හොඳ සුන්දර සංචාරකින්ගේ ආකර්ෂණය දිනාගත්ත වෙරළ තීරයක් තිරිකුණාමලේ තියෙනවා. තඹපන්ණි කියලා කිව්වා, තව නොයෙකුත් නම් වලින් රත්නදීප කියලා කිව්වා, පුල්මුඩේ කණිජවැලි නිදිය. ඒ වගේම ලෝකේ තියෙන ස්වභාවික හොඳම වරාය තිරිකුණාමලේ මහ දැවැන්ත වටිනාකම් ටිකක් තියෙනවා. හැබැයි මම දැක්කේ නෑ කවුරුවත්ම මේ වටිනාකම් වලින් මේ ජාතික ආදායමට ප්‍රයෝජනයක් ගන්නවා. මම අභියෝග කරලා කියනවා ලංකාවේ සමස්ත රාජ්‍ය ආදායම ගත්තාම ඒ සමස්ත රාජ්‍ය ආදායමින් 50%ක් සපුරන්න පුළුවන් වැඩපිළිවෙළවල් තිරිකුණාමල දිස්ත්‍රික්කය තුල තියෙනවා. වර්තමාන අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ආයෝජන කලාපයක් විදිහට මේ වෙනකොට තිරිකුණාමලේ තෝරාගෙන බොහොමයක් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඉතින් ඒ වැඩපිළිවෙළත් එක්කම මේ සංචාරකීය ආකර්ෂණය දිනාගත්ත ආයෝජකින්ට බොහොමයක් අවස්ථාවන් තියෙන තිරිකුණාමල දිස්ත්‍රික්කයේ ඉන්න මේ තියෙන අවස්ථාවන් ටික ප්‍රයෝජනට ගන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමින් රාජ්‍යතන්ත්‍රය තුල තියෙන අඩුපාඩු දුබලතා හදාගෙන අපි අපහසුම අවස්ථාවක මේ පිළියෙල කරපු මේ අයවැය වාර්තාව හෙට දවස රටේ මිනිස්සුන්ගේ ජයග්‍රහණය කරා මෙහෙවඬ ආණ්ඩු පක්ෂයේ ඉන්න සීලු දෙනාට වගේම මේ විපක්ෂයේ ඉන්න සීලු දෙනාටත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬව ස්තුතියි.
Thank you. Honorable Partly Champion කරානවක you have 13 minutes.
ගරු මුලාචන අරූඪ මන්ත්‍රීතුමනි අයවැය යෝජනාව පසුගියදා ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළා. ඒ යෝජනාව දිස බලනකොට අපි මේ ඉන්නේ බංකොලොත් රටක ඉඳගෙනද මේ අයවැය යෝජනාව ගෙනාවේද කියන එක පිළිබඳ සැකයක් අපිට එනවා. මේ යෝජනාවේ හැටියට කවුරුත් දන්නවා අපේ ආදායම බිලියන 3456යි. වියදම හැටියට බිලියන 7879ක් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම අයවැය වියදම් යෝජනාවක් අයවැය යෝජනා මගින් තවත් බිලියන 40ක් 50ක් එකතු වුණාම ආසන්නයේ ට්‍රිලියන 8ක බිලියන 8000ක පමණ වියදමක් තියෙනවා. නමුත් අපි මතක තියාගන්න ඕනේ මේ අයවැයට එකතු නොවන දැවැන්ත රාජ්‍ය වගවීමක් ආණ්ඩුවට තියෙනවා. ඒ තමයි භාණ්ඩාගාර බිල්පත්. ඒ භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම බිලියන 3800යි. ඒක මේ අයවැය ලේඛනයේ හෝ ජනාධිපතිතුමාගේ කතාවේ හෝ කිසිම තැනක සඳහන් වෙලා නැහැ. ඒ අනුව අපේ ඇත්තම ආණ්ඩුවේ වගවීම ලබන වර්ෂයට බිලියන 8000ක් නෙවෙයි, ඒක 11800කට සමානයි. ඒ කියන්නේ ඇත්තම වගවීමක් ගත්තට පස්සේ රුපියලක ආදායමකින් රුපියල් 3740ක් ගෙවන්න වෙන තත්ත්වයක තමයි ඇත්තටම අපේ රට තියෙන්නේ. ඉතින් මම හිතන්නේ යම් යම් ගණකාධිකරණ මූලධර්ම මත මේ භාණ්ඩාගාර බිල් ඉදිරිපත් නොකලට මේ අයවැයට ඒක අපේ වගවීමක්. ඒ වගවීමේ බරපතලකම තමයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඒක අපේ වගවීමක් හැටියට පිළිගනී. ඒ නිසා අපිට මෙතන කතා කරලා යන්න පුළුවන්. නමුත් බිලියන 3800ක් කියන්නේ එසේ මෙසේ සංඛ්‍යාවක් නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා මං හිතන්නේ අවසන් කතාවේදී හෝ තමන්ගේ වගවීම මේ රටේ ඇත්ත தත්ත්වයේ තුමා කිව්වා කියන්න ඕනි. ස්වෛරී බැඳුම් කර ස්වෛරීත්වය පෙන්නලා ගත්ත ණය ආදිය පෙන්වන්න ඕනි කියලා, මේකත් පෙන්වන්න කියලා මං එතුමාට යෝජනා කරනවා. මොකද එසේ මෙසේ ගාණක් නෙවෙයි. ඊළඟට ආදායම යථාර්ථවාදීද? බැසිල් රාජපක්ෂ මහත්මයාත් යෝජනා කළා බිලියන 2500ක් මේ වසරේ හොයන්න. හැබැයි ඒ අයවැය යෝජනාව ගේන දවසේම ගෙනාපු රාජ්‍ය මූල්‍ය පත්‍රිකාවේ සඳහන් වෙන ආකාරයට මේ වසරේ හොයාගන්න පුළුවන් ප්‍රමාණය රුපියල් බිලියන 1900යි. ඒක තමයි ඒ ආසන්නයෙන් අපට ලැබෙන ගාණ. ඒ අනුව මේ ආදායම් යෝජනා යථාර්ථවාදීද කියන ප්‍රශ්නය අපිට එනවා. ඒ වගේම සාමාන්‍යයෙන් අයවැයක වියදම් යෝජනාත් එක්ක ආදායම් යෝජනාවත් එනවා ඇනෙක්ස් එකක් හැටියට. මෙහි එවැනි ආදායම් යෝජනාවක් සඳහන් කරලා නැහැ. නමුත් අයවැය යෝජනාවේ සඳහන් වෙනවා පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් මත බදු අය කරන බව. පෙට්‍රල් ලීටරයකට අපට වාර්තා වෙලා තියෙන හැට රුපියල් 25ක්, ඩීසල් ලීටරයකට රුපියල් 25ක්, ඒ වගේම බොරතෙල් ලීටරයකට ආනයනය කරන බද්ද රුපියල් 20ක්. මේ ටික එක්කව කළත් ආසන්නයෙන් රුපියල් බිලියන 100ක පමණ ආදායම්. මේක මේ අයවැය කොතනකවත් ආදායමක් හැටියට සටහන් කළා නෑ ලබන වසරේ. ඉතින් මම හිතන්නේ කොලේ වහලා ගහනවට වඩා විවෘතව මේ කතාව කිරීම ඉතාම වැදගත්. මොකද තෙල් මිලට මෙවැනි බද්දක් ඇති කරනවා කියන්නේම ඒක අනිවාර්යයෙන්ම අපේ ප්‍රවාහන ගාස්තුවට, අනිවාර්යයෙන්ම විදුලි බල ගාස්තුවට එකතු වෙන වියදමක් හැටියට අපිට දකින්න පුළුවන්. ඒ අනුව දැනටමත් ලෝක වෙළඳ පොලේ පවතින තත්ත්වයට වඩා අසීමාන්තිකව ඉහළ ගිහිලා තියෙන අපේ තෙල් මිල, අසීමාන්තිකව වැඩි වෙලා තියෙන අපේ විදුලි බිලට තවත් අතිරේක බාධකයක් මෙයින් එල්ල වෙනවා. ගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි, විවිධ හේතු නිසා මේ වෙනකොට ලංකාවේ තෙල් භාවිතය 150කින් අඩු වෙලා තියෙනවා. විදුලි භාවිතය 120කින් අඩු වෙලා තියෙනවා. ඇයි? ආර්ථිකය ඍණ වෙනකොට, ආර්ථිකයේ 109කින් සංකෝචනය වෙනකොට, ලබන වසරේ එතරිනුත් තව 103කින් සංකෝචනය වෙන නියමිත වෙනකොට අපිට විශාල කර්මාන්ත ප්‍රමාණයක් වැහී යනවා. මහජනයාගේ ක්‍රියාකාරීත්වය, ආර්ථික ක්‍රියාකාරීත්වය අඩාල වෙමින් තියෙනවා. ඒක තමයි මේකෙන් පෙන්නන්නේ. මෙවැනි ක්‍රියාදාමයකින් එක තවත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ගිය වසරේ අපිට කිව්වා සංවර්ධනය ගැන. බිලියන 1072ක් වියදම් කළා සංවර්ධනයට. කියන්නේ රජයේ සංවර්ධන වියදම්. හැබැයි වියදම් කළා තියෙන්නේ බිලියන 300කට මදක් වැඩි ගන්න. දැන් මේ වසරේ යෝජනා කරලා තියෙනවා බිලියන 1220ක්. මේ කොහෙන්ද හොයන්නේ? මේ සංවර්ධනය කරන්න පුළුවන් තැනකද අපි ඉන්නේ? පාරවල් කිලෝමීටර් ලක්ෂයක් කාපට් කරන්න පුළුවන් තැනකද අපි ඉන්නේ? ඔබතුමා දන්නවා ගැටඹේ හදන්න ගිය ඒ ඉහළින් යන මාර්ගය දැන් කොතනද ඒක තියෙන්නේ? කොම්පඤ්ඤා වීදිය හදන්න ගිය මාර්ගය කොතනද අද තියෙන්නේ? කොහුවල හදන්න ගිය මාර්ගය කොතනද තියෙන්නේ? කොළඹ නගරයේ පමණක් ඉහළ, ඒ කියන්නේ හයි රයිස් බිල්ඩින් 200කට අධික ප්‍රමාණයක් අතරමඟ නතර වෙලා තියෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මුළුමනින් කඩා වැටිලා ඉංජිනේරුවන් 3000කට, සේවකීන් 6 ලක්ෂයකට රැකියා හිමි වෙලා තියෙනවා. ඒතර එවැනි තත්ත්වයක් තුල මේ රාජ්‍ය වියදම බිලියන 1220ක් කියන්නේ කිසිසේත්ම යථාර්ථවාදී වියදමක් නෙවෙයි. ඒක කරන්න බැරි දෙයක්. ඒකෙන් ඇතැම් ඇමතිවරු සතුටු වෙනවා ඇති. අපිට වැඩ කරන්න සල්ලි තියෙනවා කියලා. නමුත් ප්‍රායෝගිකව එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ බව මම බොහෝ පැහැදිලිව කියනවා. ඒ වගේම රජයේ වර්තන වියදම. රජයේ වර්තන වියදම රුපියල් බිලියන 4609යි. මේකෙන් වැටුප්පා පොලී අපි අතෑරියහම රුපියල් බිලියන 1414ක් වෙනවා. මේවා තමයි රජයේ තෙල් ගාස්තු ඒ වගේම විදුලි ගාස්තු ජල ගාස්තු ආයතනික ගාස්තු මේවා කිසිම වැඩපිළිවෙලක් නැද්ද මේ බංකොලොත් රටට අඩු තරමින් මේකෙන් 10%ක් ඉතුරු කරා මේකෙන් 10%ක් රාජ්‍ය සේවය ඉතුරු කරා රාජ්‍ය සේවය ඉතුරු කරනවායි කියනකොට එවැනි පිරිමැසුම් කරණයකට යනකොට ඒ කරන්න බෑ ආදර්ශය නැතු ආදර්ශය ඉහලින් එන්න ඕන ජනාධිපතිතුමාගෙන් ඇමති මණ්ඩලයෙන් හැම කෙනින්ම මේ පිරිමැසුම් කරණයේ ආදර්ශය එන්න ඕන එහෙම නැතුව මේ වියදම් පාලනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඒ නිසා මේ රජයේ මේ දවැන්ත වියදම පාලනය කර ගැනීමට යම් විධිමත් ශක්තිමත් වැඩපිළිවෙලක් අවශ්‍යයි කටකතාවකට ඔබෙන් ගිය ඒ වගේම රාජ්‍යංශයේ ඇතැම් දේපොළ විකිණීමේ බලාපොරොත්තු වෙන ආදායමක් ලැබෙන්නේ නැහැ උදාහරණයක් ඇට ඔය රක්ෂණ සංස්ථාව අපි 2002ෙත් පික්කා අන්තිම විශාල ජාවාරමක් වෙලා තමයි ඒක නතර වුනේ ඒ නිසා රජයට අඩු ගන්න එක රක්ෂණ සංස්ථාවක් හරි එක රක්ෂණ ආයතනයක් හරි අවශ්‍යයි ඒ නිසා ඒවා ලාභ ලබන ආයතන ඒවා විනාශ කරන්න එපා මේ යෝජනාව 2015 වෙත් වෝටර්ස් සේ ජායතනයේ සම්බන්ධයෙන් ගෙනාවා නමුත් අපි පෙන්නුව අපේ අමාත්‍යංශයට දෙ ඕනම පෞද්ගලික හෝටලයකට වඩා හොඳින් අපි වෝටර්ස් සේ ජායතනයේ කළමනාකරණය කළ පෙන්නුව ඒක නිසා මේ ආදායම් වියදම් සඳහා මේ රාජ්‍ය දේපළ විකුණනට වෙනුවට මේ රාජ්‍ය දේපළ විධිමත් ආකාරයට කළමනාකරණය කිරීමේ ක්‍රමවේද තියෙනවා ඒවා යොදා ගන්න කියලා අපි කියනවා අපේ ආර්ථික ස්ථායීකරණ ඒ අනු කමිටුවෙන් වාර්තාවක් අද මන්ත්‍රීතුමාලට ලබා දීලා තියෙනවා රාජ්‍ය ආයතන කාර්යක්ෂමකරණය කිරීම සම්බන්ධයෙන් ගත යුතු ප්‍රතිපත්ති පිළිබඳ විධිමත් යෝජනාවලියක් එහි අන්තර්ගත වෙලා තිබෙන බවත් කියන්න ඕනේ. ඊළඟට අපි මේ බදු අනුපාතය ගැන අපි නිතර කතා කළා සමාජ සාධාරණත්වයේ මූලධර්මයේ ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. මෙවර බදු අනුපාතයේ වක්‍ර බදු වලට ඍජු බදු 73/27 වෙලා තියෙනවා. ඒක බැලු බැල්මට ප්‍රතිපත්තියක් හැටියට හොඳයි. ඍජු බදු වැඩි වෙච්ච එක 118 ඉඳන් 27ට. නමුත් මේ බදු වැඩිවීමත් එක්ක එන සමාජ ගැටලුවට කොහොමද මුහුණ දෙන්නේ? ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කරන්නේ කොහොමද මේ අධික පොලි අනුපාතෙත්? දැන් මේ පසුගියදා අවසන් වෙච්ච භාණ්ඩාගාර බිල්පත අලෙවි උනේ 133ට. එතකොට බැංකු 125ට ඩිපොසිට් බාර අරගෙන 33ට මහ බැංකුවට දෙනවා මහ බැංකුව ආණ්ඩුවට දෙනවා. එතකොට කොහොමද ව්‍යාපාරිකෝ මේවා ගෙවන්නේ? ඒ වගේම වෘත්තීය වේදීන් මත පේයි ටැක්ස් සහ තව ටැක්ස් පැනවීම ඔව් ආදායම් ලබන අය මත පැනවීම හොඳයි. නමුත් වෘත්තීය වේදීන් ඒක මත පදනම් වෙලා රට හැර යනවනම් ව්‍යාපාර කඩාවැටෙනවනම් ව්‍යාපාර විතන් වෙනවනම් වෙනත් රටවලට අපි බලාපොරොත්තු වෙන දේ නෙවෙයි වෙන්නේ. ඒ නිසා මම ආණ්ඩුවට යෝජනා කරනවා සමාජ සාධක සැලකිල්ලට ගන්නේ නැතුව අපි සල්ලි අච්චු ගැහුවා. අපි රුපියල 198 තියාගෙන ආඩම්බර කතා කිව්වා. ඩොලරය 198 තියාගෙන. ඒ ආඩම්බර කතාවල ප්‍රතිඵල දැන් අපි දැක්ක මහ දැවැන්ත මහජන පිපිරීමක් එක්ක. ඒ නිසා මේ එක දිශාවක් දිහා විතරක් බලලා කටයුතු කිරීමෙන් දැවැන්ත පිපිරීම වලට ඉඩකඩ ලැබෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඊටාම වැදගත් කාරණයක් තියෙනවා ඒක තමයි මේ gross financing need එක වර්ෂයකට. මේක ආණ්ඩුව නම් ඊටාම සුළු ගාණක් දාලා තියෙන්නේ. නමුත් අර මම මුලින් කිව්වා වගේ අර භාණ්ඩාගාර බිල්පතුත් එක්කහු කළාට පස්සේ මූල්‍ය අරමුදලට අනුව මේ gross financing need එක 128ක් වෙනවා. ඉතින් අපි ඔක්කොම කතා කරනවා ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන. ණය දරාගත හැකි මට්ටමකට එහෙම නැත්නම් debt sustainability criteria එකට අනුව මෙය 115ක් විය යුතුයි. ඉතින් 128 තියෙච්ච එක කොහොමද 15 කරන්නේ? කොහෙන්ද වියදම් කප්පාදු වෙලා තියෙන්නේ? කොහොමද එහෙම නැතුව IMF එකත් එක්ක දෙසැම්බර් මාසේ නැත්තම් මාර්තු මාසේ ගිවිසුමකට එන්නේ? මේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා අපි අපිවම රවටා ගැනීමක් තමයි මේ ඉලක්කම් වලින් වෙන්නේ. සම අවධාරණය කරනවා මේ GFN එක මේ තරම් අධික ප්‍රමාණයක තියාගෙන කිසිම විදිහකට මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයකට එන්න හැකියාවක් නැහැ. එවැනි සිහින දකින්න පුළුවන්. නමුත් මේ අයවැයෙන් කළ යුතුව තිබුණේ ඒ GFN එක අඩු ගානේ මේ ඊළඟ අවුරුදු 3ේවත් මේ 115 සීමාවට ඒම සඳහා රාජ්‍ය වියදම් කප්පාදුවක් ඒ වගේම යම් පිරිමැසුම් කරන ක්‍රියාවලියක් ඉහළ ඉඳන් ආරම්භ කිරීමට කටයුතු කිරීම. ඒ වගේම අද සමාජ ක්‍රියාවලිය බැලුවම් ආණ්ඩුව නවත්තලා තියෙනවා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තවදුරටත් ජනහා සංඛ්‍යාලේඛන කිරීම. නමුත් ලෝක ආහාර සංවිධානයට අනුව ලෝක බැංකුවට අනුව විරකියාව මේ වසරක් ඇතුළත දෙගුණ වෙලා තියෙනවා. විරකියාව දැන්
තියෙන්නේ ගර්මන්ත විනාඩි 2ක් කාලයක් තිබෙනවා.
දැන් අපේ දුප්පත්කම තියෙන්නේ 2005 වර්ෂයේ තත්ත්වේ. බොහොම ආයාසයෙන් දුප්පත්කම නැති කරගත්ත රට නැවතත් 2005ට ගිහින් තියෙනවා. මම කියනවා 2025 වෙනකොට මේක 1991ටම යනවා. ඒවගේම ලෝක ආහාර සංවිධානයට අනුව ලක්ෂ විසිනමයක් අලුත් දුප්පතුන් ඇවිල්ලා ඉන්නවා. මෙතන ඉන්න අපේ වතුකරේ නායකයෝ. දුප්පත්කම අද වතුකරේ 52%යි. රටේ 26%යි වතුකරේ 52%යි. ඉතින් මේ වගේ භයානක යථාර්ථයක් තියාගෙන ඒ ජනතාව සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් නොමැතිව අපි මේ කරන්නේ මොකද්ද? කැරල්ලක් අරගලයක් නැවත කැඳවා ගැනීම තමයි අපි මේ කරමින් සිටින්නේ. මේ දුගියන්ගේ මහා කැරල්ලකට එන එක තමයි අපි මේ කියන්නේ. ඒ වගේම ගොවියන් ගොවිතැන අතෑරමින් ඉන්නෝ. මොකද යෙදවුම් මිල දරා ගන්න පුළුවන් තත්ත්වක නැහැ. සංචාරක හා ඉදිරිම් ක්ෂේත්‍රයේ කඩාවැටලා ඉවරයි. මහා පරිමාණ ව්‍යාපාරිකයෝ මේ පහුගිය කාලේ ජාවා අලංකාරයෝ ඒ ක්ලයන්ටලිසම් ක්‍රමවේදයේ ඇතුලේ ජාවාරමින් දැවැන්ත ධනය උපයාගත් පිරිස් දැන් විදේශ රටවලට තමන්ගේ ව්‍යාපාර විතැන් කරමින් ඉන්නෝ. විෘතිය වේදීන් තමන් විදේශගත වීමට දැන් උත්සාහ කරමින් ඉන්නෝ. මේ රට මානව කාන්තාරයක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බව අපි බොහොම පැහැදිලිව මතක තබා ගත යුතුයි. ඒ වගේම දූෂණයට තිත තැබීම සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් නොගැනීම විසින් අනතුරු ඇඟවීමක් මම කරනවා. ලබන වසර වෙනකොට දැනටමත් අපි අමාරුවෙන් දුවන්නේ ලෝක බැංකුවේ ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව විසින් අර රීපර්පස් කරපු සල්ලි වලින් ඒ මුදල් අපිට ලැබෙන්නේ නැතුව යනවා. ලබන වසරේ මේ දූෂණය සම්බන්ධ ක්‍රියාමාර්ගයට දැඩි ඍජු ක්‍රියාමාර්ගයක් රජය ගත්තේ නැත්නම් දිනෙන් දින ඇති වෙන වාර්තා කෝප් කමිටුවේ එළියේ මේ හැමතැනම ඇති වෙන වාර්තාවලට පියවර නොගත්තොත්. ඒ වගේම මේ ලෝක ආර්ථික අවපාතයත් එක්ක අපේ අපනයනවලට දැඩි බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ඒ වගේම වැදගත්ම දෙයක් එදා ලෝක බැංකු නියෝජිතයෝ කිව්වා. මොකද්ද කිව්වේ? ලෝකයේ එකම රට ලංකාව තමන්ගේ සංචිත බිඳුව වුණාට පස්සේ මූල්‍ය අරමුදල ගාවට ගියේ. අද පාකිස්තානයේ මූල්‍ය අරමුදල ගාවට ගිහින් තියෙනවා සංචිත බිඳුව නෙමෙයි. බංගලිදේශේ අපිටත් ණය දීලා මූල්‍ය අරමුදල ඉදිරියට ගිහින් සංචිත බිඳුව නෙමෙයි. අපි 2017 දී මූල්‍ය අරමුදල ඉදිරියට ගියා සංචිත බිඳුව නෙමෙයි. ලෝකයේ එකම රට සංචිත බිඳුව වුණාට පස්සේ මූල්‍ය අරමුදල ගාවට ගියේ. ඒ නිසා ඔය හිතන තරම් පහසු වෙන්නේ නැහැ. අපි කලින් මේ වැඩේ කරා නම් 2020 දී එක්කෝ මූල්‍ය අරමුදලත් එක්ක තිබිච්ච ගිවිසුම අර වගාඩම්බර පර ප්‍රකාශ කරන්නේ නැතුව මූල්‍ය අරමුදලට ඒක දිග්ගැස්සුවා නම් අඩු ගානේ 21 මේ අනතුරු ඇඟවීම කරපු වෙලාවේ ගියා නම් අද මේ தත්ත්වය උදා වෙන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ අපි පත් වෙලා තියෙන භයානක බරපතල தත්ත්වය අපි මතක තබා ගත යුතුයි මේ ක්‍රියවර ගන්න එකට. ඒ නිසා මේ ලෝකාර්ථික අවපාතයත් අපිට
බලපානවා.
ඒ නිසා අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ අද පවතින මේ தত্ত্বය తాවකාලික සටන් විරාමයක්. ගිනි කන්දක් උඩ අපි පහසුවෙන් ඉන්නේ. නැවත වතාවක් අපේ මූල්‍ය පද්ධතිය අපේ සමාජ පද්ධතිය පිපිරී යාමට ආසන්නයි. ඒ ගැන මේ පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනාටම වගවීමක් තියෙනවා. ඒ පිළිබඳ අවධානයකින් යුතුව කටයුතු කරනවා මිසක් මේ අයවැය ඉලක්කම් එක්ක සතුරටපත් වෙලා උද්දාමයටපත් වෙලා කටයුතු කරොත් අපි මහා මුලාවක ඇදවැටෙන බව ප්‍රකාශ කරමින් මම නියඳුයි.
Thank you. Honorable Nalaka Bandara Kottekoda, you have 14 minutes.
අරු මුල් අස්නාරෝඩ මන්ත්‍රීතුමනි, අද 2023 අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ අපේ රට දැඩි අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක්. මේ අවස්ථාවේ රටේ පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින්, එත් එක්කම විදේශ විනිමය අර්බුදය සැලකිල්ලට ගනිමින් මෙම අභියෝගාත්මක අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම රටක් විදිහට අපි නැගී සිටිය යුත්තේ කෙසේද කියලා මුළු රටේ දේශපාලන අධිකාරියේ පටන් සියලුම ස්තරවලට දැනෙන විදිහට මේ අවස්ථාවේ කතිකාවක් ඇති වෙලා තියෙනවා. මේක හොඳ ප්‍රවණතාවයක්. ඒත් එක්කම මේ රටේ ආර්ථිකය කඩාවැටීම අපි දැක්කා ආරම්භ වුණේ පසුගිය පාස්කු ප්‍රහාරයත් එක්ක. විශේෂයෙන් මේ රටේ සංචාර කර්මාන්තයේ බිඳවැටීම ආරම්භ වුණේ පාස්කු ප්‍රහාරයත් එක්ක. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපිට මුණ දෙන්න වුණා කොවිඩ් වසංගතයට. කොවිඩ් වසංගතයෙන් පාස්කු ප්‍රහාරයෙන් බිඳවැටුණු සංචාරක කර්මාන්ත ප්‍රමුඛකගත් සියලුම කර්මාන්ත කෙමෙන් බිඳවැටෙන පටන් ගත්තා. වසර දෙකකට පස්සේ මේ රටේ පුරවැසි අරගලයක් ඇති වෙලා පසුගිය අවුරුද්දේ මෙම වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ වුණු පුරවැසි අරගලයත් සමග එම අර්බුදය වෙනත් තැනකට අදන් ගිලා දේශපාලන අර්බුදයක් බවට පවා මෙම ආර්ථික අර්බුදේ පත් වුණා. නමුත් එම දේශපාලන අර්බුදය අද යම්තාක් දුරකට සමන වෙමින් පැවතුණත් ඉතාම ධනාත්මක තත්ත්වයකට අපි මුහුණ දෙමින් සිටිනවා. රටේ සියලුම දෙනා අපේ විශේෂ මේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු මන්ත්‍රීවරු 225 පවා අද කතා කරන්නේ මේ රට මේ අල්මුදෙන් ගොඩගන්නේ කොහොමද, මේ රටට මොනවද අපි ඉදිරිපත් කරන විකල්ප ආර්ථික ප්‍රතිපත්ති මොනවද, ආර්ථිකය කොහොමද ස්ථාවර කරගන්නේ යනාදී එන්න සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද අවස්ථා තමන්ගේ අදහස් දක්වමින් සිටිනවා. මේක ඉතාම ධනාත්මක තත්ත්වයක්. විශේෂයෙන්ම අපි කොහොමද මෙම ආර්ථිකය ගොඩනගන්නේ, විශේෂම දේශීය නිෂ්පාදනය අපනාන ආර්ථිකය සහ අපි පුනර්ජනනීය බලශක්තියට යා යුතුමයි කියන මතය අද පාර්ලිමේන්තුවේ 225 පිළිගන්න තත්වයක ඉන්නවා. ඇත්ත එක්කම එම මතය අද සමාජයේ විවිධ ස්තරවලට ගලාගෙන ගිහිල්ලා ඔවුන්ගේ සහයෝගයත් අපි වසර ගණනාවක් තිස්සේ කතා කරපු එම කරුණු කාරණා සඳහා ඔවුන්ගේ සහයෝගයත් යොමු වෙමින් සිටිනවා. මේ ඉතාම ධනාත්මක තත්වයක්. ඒත් එක්කම අද අරගල කරපු තරුණ තරුණයන් පවා පහුගිය දවස්වල ඔවුන්ගේ මතවාදය වුණේ ඔවුන්ගේ සටන් පාට වුණේ මේ රට විස්තාර කරගත යුතුයි, ආර්ථික වශයෙන් ශක්තිමත් කරගත යුතුයි කියලා. ඉතින් ඔවුනුත් අද කතා කරමින් ඉන්නවා කොහොමද මේ රටට සංචාරකයන් ගේන්නේ, කොහොමද මේ රටේ පුනර්ජනනීය බලශක්තිය ශක්තිමත් කරන්නේ, කොහොමද මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ කියලා. ඉතින් මේක හොඳ ප්‍රවෘත්තාවයක්. අද මෙම ධනාත්මක තත්ත්වය රටේ පොදු යහපත වෙනුවෙන් මෙම අල්බුදේ මැද අපි ලැබපු ජයග්‍රහණයක් විදිහට මම දකිනවා. විශේෂම අපි වසර 74ට දොස් කියකිය ඉන්නවට වඩා අපි සියලු දෙනාම එක් වෙලා සියලුම දේශපාලනය සියලුම ජනතාව සියලුම සමාජ සංවිධාන එකතු වෙලා මේ රට එක්ව නැගී සිටින්න කොහොමද කියලා එක තැනකට අපි අවධානය යොමු වෙලා සිටිනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. අපි දැක්කා පසුගිය දා ඉදිරිපත් කරපු අයවැයේ ප්‍රධාන කාරණේ තමයි අපි 107ක හෝ 8ක ආර්ථික වර්ධනයකට යා යුතුයි කියලා ඉලක්කයක් සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම වසරකට අමතර ආදායම විදිහට අපනයන ආදායම බිලියන 3ක අපනයන ආදායමක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් වෙලා තිබ්බා. අතරම අපි රජයක් විසින් විවිධ රජයන් වසර 74ක් තිස්සේ අයවැය 77ක් ඉදිරිපත් කළ රජයන් විසින් මෙම ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා 107ක 8ක ආදායම වර්ධනයක් ගන්න. ඒත් එක්කම බිලියන 3ක අපනයන අමතර ආදායමක් වාර්ෂිකව ලබා ගන්න නම් මේක මේ රජයෙන් කරන කල බලාපොරොත්තුලා ඉඳලා හරියන්නේ නැහැ. මොකද මේ සඳහා රටේ විශේෂම විපක්ෂයේ සහයෝගය ලබා දෙන්න ඕනි. අද ළමන මාසයේ අයවැය සම්මත වුණාට පස්සේ අපි ඔක්කොම රටක් විදිහට එකතු වෙලා මේ සඳහා අවශ්‍ය ශක්තිය අවශ්‍ය සහයෝගය ලබා දෙන්න ඕනි. විශේෂයෙන්ම මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව රාජ්‍ය යාන්ත්‍රණය රාජ්‍ය නිලධාරීන් ඒත් එක්කම මේ හා සම්බන්ධ සියලුම අංශ එකතු වුණොත් තමයි අපි රටක් විදිහට අපේ පොදු අරමුණට යන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම අයවැය සඳහන් වුණා වාර්ෂිකව විදේශ ආයෝජන බිලියන සෑම වාර්ෂිකම් බිලියන 3කට වඩා වැඩි වාර්ෂික විදේශ ආයෝජන බලාපොරොත්තු වෙනවා කියලා. මෙම විදේශ ආයෝජන පිළිබඳව හැමදාම අපි දැක්ක කතිකාවතක් අතර හැම පාර්ලිමේන්තුවම වසර 74ක් තිස්සේ නමුත් විදේශ ආයෝජනයක් ආපු ගමන්ම අපි ඒක බිල් එක විදිහට තමයි දකින්නේ. ගමේ සිල්වර කඩේ සිට වරායක ආයෝජන කිරීම දක්වා එන සියලුම ආයෝජන අපි දැකලා තියෙන්නේ. මේ අපේ සූරා කණ්ඩ එන දෙයක් එහෙම නැත්නම් අමුතු දෙයක් අපේ ගමට එනවා අපේ රටට එනවා මේකෙන් අපිට වෙන හානිය මොකද්ද කියලා ඒ වගේ නෙගටිව් ආකල්ප තමයි හැමදාම ඍණාත්මක ආකල්ප තමයි අපි දැක්කේ. නමුත් අපි මේ ආකල්ප වෙනස සිදු කළ යුතුයි. ගමේ සිට ඉහළට දක්වා පාර්ලිමේන්තුව දක්වා මෙම ආකල්ප වෙනස සිදු කරේ නැත්නම් අපිට මේ බිලියන 3ක විදේශ ආයෝජන අපේ රටට ගලා එම පිළිමදව යලිත් වතාවක් ලබන වසරේත් කතා කරන්න වෙනවා. ඊට පස්සේ වසරේ අයවැයදීත් කතා කරන්න වෙනවා. හැමදාම කතාවට පමණක් සීමා කරන්න සිදු වෙනවා. ඒත් එක්කම මෙම අයවැය සඳහන් කළ තිබ්බා ඉදිරි වසර 10 තුළ ශ්‍රම බලකාය ශක්තිමත් කර ගන්න ඕනි, අපේ තරුණ තරුණියන් ශක්තිමත් කරන්න ඕනි කියලා. ගරු මූලාලසුනට මන්ත්‍රීතුමනි, මේ රටේ මේ තියෙන තත්ත්ව විදිහට අපි පොළොවට ගිහිල්ලා බලපුවාම අපේ තරුණ තරුණියන්ගේ ශ්‍රම බලකාය ශක්තිමත් කරන්න මොනවා කරත් වැඩක් නැහැ. දැන් මේ වෙද්දි විශාල දරුණු බූවල්ලෙක් මේ වෙද්දි අපේ රට පුරාම ක්‍රියාත්මක වෙනවා තරුණ තරුණියන් දැහැගන්න. අද මේ වෙද්දි කුඩු අයිස් වැනි මත්ද්‍රව්‍ය මේ රටේ තරුණ ප්‍රජාව විනාශ කරමින් සිටිනවා. මම විශ්වාස කරනවා තව අවුරුදු 10ක් නෙවෙයි තව අවුරුදු 20ක් යනකොට මේ රටේ ශ්‍රම බලකායට එහෙම නැත්නම් ක්‍රීඩාවට එහෙම නැත්නම් මේ රටේ ශක්තිමත් තරුණයෝ මේ රටේ නායකත්වය ගන්න පුළුවන් තරුණයෝ මේ රටේ විහිවෙන්නේ නැති වෙයි කියලා. තව අවුරුදු 20කින් 30කින් මේ රටේ රික්තකයක් ඇති වෙයි කියලා මම විශ්වාස කරනවා. මෙම මත්ද්‍රව්‍ය ටික අපි දැම්ම පාලනය කරගත්තේ නැත්නම් විශේෂයෙන්ම මීට කලින් පිරිමි දරුවන් තමයි මේ මත්ද්‍රව්‍ය සඳහා යොමු වුණේ. නමුත් අපි දැක්ක පුවත්පත් වාර්තා දැක්කා ගැහණු දරුවන් මෙම අයිස් සහ කුඩු මද හෙරෝයින් මද්‍රව්‍යයට යොමු කිරීම සඳහා ඔවුන් රූපලාවන්‍ය මධ්‍යස්ථාන යොදාගෙන මෙතෙක් කල් ගොදුරු කරගෙන හිටපු පිරිමි ළමයින්ට අමතරව ගැහණු දරුවනුත් මේ සඳහා ගොදුරු කරගන්න ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර යනවා. මේ සඳහා වහාම පියවර ගත්තේ නැත්නම් අපිට අපේ ශ්‍රම බලකාය ශක්තිමත් කරනවට වඩා ශ්‍රම බලකාය ලොකු විනාශයකට අනාගතේ මුහුණ දෙනවා කියලා මම මතක් කරන්න කැමතියි. එතකම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අයවැය ප්‍රකාශය ඉදිරිපත් වුණා. ඉතාම ධනාත්මක කාරණයක් ග්‍රීන් එනර්ජි, එහෙම නැත්නම් ග්‍රීන් හයිඩ්‍රජන් සඳහා අපේ රජයේ අවධානය, රටේ අවධානය යොමු කරමු කියලා. විශේෂයෙන් මේක හොඳ සංකල්පයක්. අපේ රටේ දැනට අපි මුහුණ දෙමින් සිටින බලශක්ති අර්බුදයට ග්‍රීන් හයිඩ්‍රජන් නිෂ්පාදනය අපේ රටට ගෙන්න පුළුවන් නම් ඒක මම හිතන්නේ විශාල ශක්තියක් වෙනවා අපේ බලශක්ති ක්ෂේත්‍රයට. විශේෂයෙන්ම අපේ රටේ නිෂ්පාදනය කරන බලාපොරොත්තු වෙන සූර්ය හා සුළං බලශක්ති හරහා මෙම ග්‍රීන් හයිඩ්‍රජන් නිෂ්පාදනයට බලශක්තිය ලබා දෙන්න පුළුවන් නම් දැනට අපේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ මූණ දෙමින් සිටින ප්‍රධාන ගැටලුවකට පිළිතුරු ලැබෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ජාල පහසුකම් පුනර්ජනනීය බලශක්තියට සඳහා අවශ්‍ය ජාල පහසුකම් හිගකම මේ මගින් අපිට විසඳ ගන්න පුළුවන්. ඒත් එක්කම ජාලයේ සමතුලිතභාවය නැති එක පුනර්ජනනීය බලශක්තිවල තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි. මේ වෙද්දී අපේ රට පුරා බෙදහැරීමේ ජාලයේ සමතුලිතතාවය නැති වෙන ප්‍රශ්නේ. ඒ සඳහාත් මේ ග්‍රීන් හයිඩ්‍රජන් නිෂ්පාදනය සඳහා එම බලශක්ති ප්‍රබෝ යොදා ගැනීම මගින් එම ගැටලුවට අපිට විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම බලශක්ති ගබඩාකරණය පිළිබඳ තිබ්බ ගැටලුත් නිරාකරණය කරගන්න පුළුවන්. මෙම ග්‍රීන් හයිඩ්‍රජන් බලශක්ති ව්‍යාපෘති අපේ රටේ ක්‍රියාත්මක වෙනවා නම් ඒත් එක්කම අපේ රටට ශක්තිමත් හා ස්ථාවර ආදායම් මාර්ගයක් සහ බලශක්ති ප්‍රබෝයක් විදිහට මෙම හයිඩ්‍රජන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි සාර්ථක වුණොත් කෙටි කාලයක් ඇතුළත ග්‍රීන් හයිඩ්‍රජන් ව්‍යාපෘති හරහා අපිට සාර්ථක වුණොත් අපි එතනින් එහාට බ්ලූ හයිඩ්‍රජන් සහ වෙනත් හයිඩ්‍රජන් නිෂ්පාදන ක්‍රමවල ගිහිල්ලා අපේ රට ශක්තිමත් ආර්ථිකයකට ඒ මගින් ලොකු ශක්තියක් ලබා ගන්න පුළුවන් කියලා මතක් කරනවා. ඒත් එක්කම අපි දැක්කා මෙම අයවැය ප්‍රකාශය තිබ්බ රජයේ ඉඩන් බැහැර කිරීම පිළිබඳව. අපි දැක්කා පහුගිය කාලේ ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තරුණ තරුණියන් වෙනුවෙන් තරුණ ලක්ෂයක් සඳහා රජයේ ඉඩන් වගා කිරීම සඳහා ලබා දෙන්න කටයුතු කරා. නමුත් අද මොකද වෙලා තියෙන්නේ ව්‍යාපෘතියට? රජයේ නිලධාරීන්ගේ ශ්‍රමය, කාලය, ඒත් එක්කම රජයේ මුදල් වෙන් කරලා ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල එම දරුවෝ ගෙන්නලා ඔවුන්ගේ සක්‍රීයතාව බලලා ව්‍යාපෘති වාර්තා හදලා අද එම සංඛ්‍යාලේඛන ලබාගෙන එම ලිපිගොනු ටික සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලබා දීලා තියෙනවා. මම හිතන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ස්ථාන දෙක තුනක ඇරෙන්න ලංකාවේ කිසිම තැනක මෙම රජයේ ඉඳන් එම දරුවන්ට වාකරීමට අවස්ථාව ලබා දීලා නැහැ. ඉතින් මේ වගේ නැවත නැවතත් අපි හැමදාම රජයේ ඉඩම් වගා කිරීම සඳහා ලබා දීම ගැන කතා කරනවා. ඒක මග ගිහිලා නතර වුණා. ඊළඟට අපි මේ කතා කරන ඊළඟ අයවැයේදී ඒක නිසා මේ වරත් අපි ඉල්ලා සිටිනවා සියලුම බලධාරීන්ගෙන් මේ හා සම්බන්ධ සියලුම දේශපාලන නායකත්වයන් අපි ඉල්ලා සිටිනවා මෙවරවත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්න රජයේ ඉඩම් අක්කර දහස් ගණනින් නිකන් පුරන් වෙලා යනවා. ඒත් එක්කම රජයේ ප්‍රධාන වැවිලි සංස්ථා වැවිලි සමාගම් මෙම රජයේ ඉඩම් වුන් නතු කරගෙන කිසිම වගාවක් කරන්න නැතුව නඩත්තු කරගෙන කැලේට ගිහිල්ලා තියෙනවා. මෙම ඉඩම් අරගෙන එම වගාවන් කරන්න අපේ අපනයන භෝග වගාවන් කරන්න ශක්තිය තියෙන දරුණුවන් බලලා ඔවුන්ට මේවා ලබා දෙන්න කියලා මම මතක් කරනවා. විශේෂයෙන් ඛනිජ සම්පත් පලදායි ලෙස යොදා ගැනීම ගැන අපි පුළුල් කතිකාවක් ඇති කරා. විශේෂයෙන් ඛනිජ සම්පත් සඳහා අග එකතු කිරීම කළ යුතුයි. නමුත් මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ මම නියෝජනය කරන මාතලේ දිස්ත්‍රික්කයේ අපේ දිස්ත්‍රික්කයේ ඩොලොමයිට් කර්මාන්තය ඉතාම සුලභව පවතිනවා. අද පුපුරන් ද්‍රව්‍ය නොමැති නිසා ඩොලොමයිට් පිටරටින් ගේන්න අවශ්‍ය ලබා දීලා තියෙනවා. ඉතින් මේ වගේ මාතලේ දිස්ත්‍රික්කෙ ගිහිල්ලා ගලක පය හැපුණත් හැප්පෙන්නේ හුණු ගලක, එහෙම නැත්නම් ඩොලොමයිට් ගලක. ඉතින් මේ වගේ සුළු පරිමාණයෙන් මහා මධ්‍යම පරිමාණයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් ව්‍යාපෘතියේදී ඒ සඳහා විදේශ රටවලින් ආනයන කිරීමට ලබා දීලා තියෙන අවස්ථාව අවම කරන්න කියලා මතක් කරනවා. විශේෂයෙන්ම අපි පාර්ලිමේන්තුවේ දිගින් දිගටම කතා කරා රජයේ නිලධාරීන්ගේ වැටුප ගැන. ගරු මුලාසුන්දර මන්ත්‍රීතුමනි, මේ පහුගිය ආර්ථික අර්බුදයත් එක්ක උද්ධමනයත් එක්ක ලංකාවේ සියලුම ශ්‍රේෂ්ඨවල සියලුම භාණ්ඩ හා සේවාවල මිල වැඩි වෙලා තියෙනවා. 60%කින් 70%කින් වැඩි වෙලා තියෙනවා. ඒ හා සමානව ඊට සමාන්තරව සියලුම ශ්‍රේෂ්ඨවල ඔවුන් පුද්ගලික අංශයේ සහ ව්‍යාපාර ඔවුන්ගේ භාණ්ඩ මිල සහ සේවා මිල වැඩි කරලා තියෙනවා. නමුත් මේ සියල්ලෙන් වැඩිුන් නැති එකම ශ්‍රේෂ්ඨය තමයි රාජ්‍ය අංශයේ සහ පුද්ගලික අංශයේ වැටුප් වැඩි වෙලා නැහැ. ඒත් එක්කම විශ්‍රාමිකයාගේ වැටුප් වෙලා නැහැ. මේ පිළිබඳ ගරු රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපතිතුමා එතුමාගේ අවධානය යොමු කරලා ලබන වසරේ අවසාන කාර්තුවේදී මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා එතුමා ඉල්ලා සිටියා. ඒත් එක්කම අපි දැක්කා බැංකු ණයපොලි වැඩි වෙනවත් එක්කම රාජ්‍ය නිලධාරීන් අරගෙන තිබ්බ ණය විචල්්‍ය රේට් එකට අරන් තිබ්බ ණය වැඩි වෙලා තියෙනවා. ඔවුන් වාර්ෂිකව මාසිකව ගෙවන ගාණ සමහර අයගේ මාසික වැටුපටත්වලා වැඩිවලා
තියෙනවා ගරුමන්තිමත් අවිනාඩි දෙකක් තිබෙනවා
මේ සඳහා සහනදායක මේට කටයුතු කරන්න කියලා මතක් කරනවා ඒත් එක්කම බහුකාර්ය ශ්‍රේෂ්ඨ බලකායේ 33,000 ක අධික පිරිසක් ඉන්නවා ඔවුන් පසුගිය රජයේ රැකියා ලබා දීමේ වැඩසටහන් හරහා රැකියා ගත කරා ඔවුන් මං හිතන්නේ අපි මේ වෙද්දී ගරු අග්‍රාමාත්‍යතුමත් ගරු ජනාධිපතිතුමත් කතානායකතුමත් එක්කත් සාකච්ඡා කරලා මේ වෙද්දී ඔවුන්ව රජයේ සේවයේ ස්ථිර කිරීමටත් ඒත් එක්කම ඔවුන්ට රුපියල් 7500ක දීමනාවක් වැඩි කිරීමටත් අවශ්‍ය සාකච්ඡා සිදු කරමින් පවතිනවා අපි මේ වෙද්දී ප්‍රතිපත්තිමය තීරණයක් කරන් තියෙනවා රජයට අලුතෙන් බඳවගන්නේ නැහැ කියලා ඒත් එක්කම රජයේ පුරප්පාඩු දහස් ගණක් මේ වෙද්දී තියෙනවා රජයේ විවිධ ආයතනවල ඉතින් මේක හොඳම අපිට අවස්ථාවක් තමයි මේ බඳවගන සිටින බහුකාර්ය ශ්‍රේෂ්ඨ බලකා නිලධාරීන් ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දීලා ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරලා ඔවුන්ට ඒ සඳහා උදව් කරලා රජයේ පුරප්පාඩු වලට අභ්‍යන්තරව බඳවා ගැනීමට හැකියාවක් තියෙනවා මේ සඳහා ඉදිරි කටයුතු මේ වෙද්දී සිදු වෙමින් පවතිනවා එතකම මාර්ග නඩත්තුව සඳහා විශේෂයෙන් මාර්ග නඩත්තුව සඳහා විශේෂ අවධානයක් අපි මෙම වසරේ යෙදිය යුතුයි මොකද අලුතෙන් මාර්ග ඉදිකරන්න අලුතෙන් කාපට් කරන්න ආර්ථික අර්බුදයත් එක්ක අපිට තියෙන ආර්ජ ශක්තිය අවම නිසා මාර්ග නඩත්තුව සඳහා එක වාහනයකින් රුපියල් 100ක මුදලක් වාර්ෂිකව අය කරලා මේ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරලා තියෙනවා ඒත් එක්කම අය වැන්නුත් විශාල මුදල් ප්‍රමාණයක් මාර්ග සඳහා වෙන් කරලා තියෙනවා නමුත් අපි මා නියෝජනය කරන මාතලේ දිස්ත්‍රික්කයේ විශේෂ අවධානයක් යොමු කළ යුතු කාරණාවක් තියෙනවා මාතලේ දිස්ත්‍රික්කයේ
කාලය අවසන්යි ගරුමන්තුතුමා
මාතලේ දිස්ත්‍රික්කයේ හරහා ගමන් කරන ගලේවෙල කලාවැව මාතලේ මාර්ගය B ශ්‍රේණියේ ඉතාම ඵලදායි ඒත් එක්කම රටේ හරහා ගමන් කරන සියලුම ජනතාවගේ පාවිච්චි කරන භීෂණී මාර්ගයක් මෙම මාර්ගයේ අඩක් ඉදි කරලා මඟ නතර කරලා තියෙනවා අයවැයෙන් වෙන් කරලා මේ සඳහා මුදල් වෙන් කළ නැති වුණත් නඩත් සඳහා වෙන් කළ තියෙන මුදලින් මෙම මාර්ගය අත්‍යවශ්‍යම පිළිසකර දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා ඒත් එක්කම අවසාන වශයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ රිවර්ස්ටන් මාර්ගයේ මං හිතන්නේ ලංකාවේ අංක 1 දේශීය සංචාරක ගමනාන්තය මෙම මාර්ගයේ දැඩිව අබලන් වෙලා තියෙනවා අපි සංචාර කර්මාන්තය හරහා ඩොලර් මේ රටට ගේනවා නම් මේ මාර්ගය පිළිසකර කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් මතක් කරමින් මම නිහඬ වෙනවා
Thank you. ඔනබල හෙක්ටා අපුහාමේ You have 13 minutes.
ගරු සභාපතිතුමනි ඔබතුමාට සූචිවන්ත වෙනවා විශේෂයෙන්ම අද 2023 අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ දෙවෙනි වර කිවීමේදී අවස්ථාව ලබා දීම සඳහා අදහස් ඉදිරිපත් කරා. පළවෙනි කියනවා මේ අයවැය ඉදිරිපත් කරද්දී අපි දැක්කා මේ අයවැයේ ඇත්තටම තාමත්ම හොඳ වචන ටිකක් තිබුණා. මාතෘකා ටිකක් තිබුණා. අර යහපාලන කාලේ අපි යෝජනා කරපු යෝජනාවලියුත් ටිකක් තිබුණා. හැබැයි එතනදී මතක් කරන්න ඕන මේකේ ආදායම ගැන කතා කරලා තියෙනවා. ආදායම සහ වියදම තමයි ඊළඟ වර්ෂය සඳහා මේ පෙළගස්සන්නේ. හැබැයි ආදායම මීට පෙර ඉතාමත්ම කපටි විදිහට අර අතුරු අයවැයත් එක්ක එහෙම නැත්තම් මගදී බදු ටික වැඩි කරලා ඉවරලා ඒ බදු ටික ගැන කතා නොකර ආදායම ගැන කතා කරලා තියෙනවා මෙතනදී. ඊළඟට මේ අයවැයේ ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ මේ අයවැය ආදායම් හැටියට තියෙන්නේ සාමාන්‍යයෙන් එහෙම තමයි. හැබැයි බදු සහ ණය කියන එක තමයි තියෙන්නේ. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සමහර බදු අය කරගන්න අපිට පුළුවන්ද බැරිද? මොකද සමහර බදු අපිට අය කරගන්න බැහැ මම මට තේරෙන විදිහට. මොකද හේතුව මේ බදු ගහලා තියෙන සමහර අංශ විශේෂයෙන්ම සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයට ගහලා තියෙන බදු අපිට අය කරගන්න පුළුවන් වෙයිද බැරිද කියන එක ප්‍රශ්නයක් තියෙනවා ඉදිරියට ආගතේ. ඊළඟට අපිට ණය ගන්න පුළුවන් වෙයිද බැරිද? ඒ මත තමයි වියදම් ටික කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි වියදම්මයි ආදායමයි අතර බලපුවාම තව බිලියන 7000 ගණක් අපිට හොයන්න තියෙන ණය හැටියට. එතකොට කොහොමද මේක හොයන්නේ? ඊළඟට මං කියන විදිහටම මේ ආදායම් ටික නොලැබුණොත් මේ සුන්දර වචන එකකින්වත් වැඩක් නැහැ. මේ දාන කොමිටි එකකින් වැඩකුත් නැහැ, කොමිෂන් එකකින් වැඩකුත් නැහැ. ඒ නිසා පළමුවෙන්ම සිහිපත් කරන්න මේ කතාවත් එක්ක තව පුංචි කතාවක් අතුලත් කරන්න. මොකද එක විදිහකම අර දෛවයේ සරදමක් විදිහට අපි දකිනවා එදා යහපාලන කාලේ මේ විෂයන් සම්බන්ධව මේ මාතෘකාම ඉදිරිපත් කරනකොට පොහොට්ටුවේ මේ ආණ්ඩුවේ කණ්ඩායම එදා කොහොමද හැම ගැහැව්වේ හම් වඩු ගැහැව්වේ එදා එක්සත් ජාතික පක්ෂය මේ කරන වැඩ ගැන. අද ගරු ජනාධිපතිවරුනි ඔබතුමා ලැජ්ජ වෙන්න ඕන ඔය කණ්ඩියත් එක්ක ඉඳගෙන මේ යෝජනා ටිකම ඉදිරිපත් කරද්දී පොට්ටුවේ කණ්ඩායම ලැජ්ජ වෙන්න ඕන. අද ඒ සියලු දේ නිවැරදි කියලා පිළි අරගෙන ඒ වෙනුවෙන් පිනිහිටන තමුන්නාස. දැන් ජනාධිපතිතුමා ඉස්සරහට ඇවිල්ලා ජනාධිපතිතුමා ඉදිරියට කරන ඕන යෝජනාවකට එහෙමයි සර්, යස් සර් කරන්නම් සර්, වැඳ වැටෙන්න. මේ වැඳ වැටිලා දැන් ජනාධිපතිතුමාට වැඳගෙන යස් සර් කියන. හැබැයි මේ යස් සර් එක එදා යහපාලන කාලේ කිව්වනම් යස් සර් කියලා මේ වැඩේ මීට වඩා හොඳට කරන්න තිබුණා. දැන් හරි මුලේ පෑදිලා තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ යෝජනා අර මාතෘකා ටිකට විෂයන් ටිකට එකඟයි. හැබැයි ඒ විෂයන් යටතේ මුදල් වෙන් කරලා තියෙන ප්‍රමාණය සහ ඒ ආදායම් නොලැබුණොත් ඒ වියදම් කරන්න ඒ සැලසුම් කරපු දේවල් කරන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නේ අනුව අපිට එතන තමයි මේ අයවැයේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ සුන්දර කතා කිව්වට වැඩක් නැහැ. සුන්දර කතාවල ප්‍රතිඵලය වෙනස් කාරණාවක් වෙනවනම් දැන් ඇත්තටම මෙතන කියන කතා ටික බලන්නකො. දැන් මේ කතාවෙදි කියන සැනසිරිදායක යුගයක ආරම්භයක් වෙලා තියෙනවා. දැන් මේ රටේ ජනතාවට සැනසිරිදායක යුගයක්ද තියෙන්නේ? මේ රටේ ජනතාව සැනසිරිව ජීවත් වෙනවද? රටේ ජනතාවගෙන් ගිහිල්ලා අහපුවම තමුන්නාන්සලා අර සුභසාධක වැඩපිළිවෙලට අර ආර්ථික දුෂ්කරතා සඳහා සුභසාධක වැඩසටහන දෙනකොට ලියාපදිංචි වෙච්ච කණ්ඩායම කොච්චරද? ඒ ලියාපදිංචි වෙච්ච කණ්ඩායම තමුන්නාන්සලා දකින්න ඕන රටේ තත්ත්වය මොකද්ද කියලා. ඒ නිසා සැනසිරිදායක තත්ත්වයක් රටේ නැහැ. රට ඉතාමත්ම අමාරු තත්ත්වයක ජනතාව කර කියා ගන්න බැරි තත්ත්වයක තමයි ඉන්නේ. ඒ නිසා මේ වෙලාවේදී මතක් කරන්න ඕන දැන් මේ පැත්තෙන් කියනවා හොරු අල්ලන්න ඕන, දූෂිතය අල්ලන්න ඕන, හොරකන් ටික ඔක්කොම අල්ලන්න ඕන කියලා කෑ ගහනකොට මෙන්න අර පැත්තෙන් පොට්ටු කණ්ඩායම නැකෙලා මේ සජිත් ප්‍රේමදාස මහත්තුමාට බයිනවා. දැන් අයවැය ඉදිරිපත් කරේ රන් වික්‍රමසිංහ මහත්තුමා ජනාධිපතිතුමා සහ මුදල් මහත්තුමා හැටියට. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තුමාට බණින් සජිත් ප්‍රේමදාස මහත්තුමාට මොකද මෙච්චර බය වෙලා තියෙන්නේ? ඒ නිසා පළමුවෙන් මතක් කරන්න ඕන අපිට පුළුවන් මේ වැඩ ටික ගොඩ දාන්න. අපි ගාව සැලසුම් ටික තියෙනවා, ක්‍රමවේද තියෙනවා. හැබැයි ඒකට ඉඩක් නොලැබෙන නිසා තමයි අපි ඒක කරන්නේ. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තුමාට එක පැත්තකින් බය වීම ගැන අපි කනගාටු වෙන්නේ නැත්නම් මොකද හේතුව බය වෙන්න ඕන මේ තියෙන තත්ත්වය අනුව. දැන් මේ අයවැය යෝජනා වලින්ම කියනවා 1995 ලංකාවේ තිබිච්ච විදේශ සංචිතය US ඩොලර් බිලියන 2.1යි. එදා 1995 වියට්නාමේ තිබිච්ච ගාන ඩොලර් බිලියන 1.3යි කියලා. අද ගැන කියනවා ලංකාවේ ඩොලර් බිලියන 3.1යි සංචිතය වියට්නාමේ ඩොලර් බිලියන 109.4යි කියලා. දැන් මේ කාටද ගරු සභාපතිතුමනි මේක කියන්නේ? කවුද මේ කියන්නේ? මේ ආණ්ඩුව කියන්නේ කාටද? මේ රටේ ජනතාවටද කියන්නේ? ජනතාව උඹලා වැරදි කරා, ඒ නිසා මෙන්න අපේ සංචිත අඩු වෙලා තියෙනවා, අනිත් රටවල් නැගලා තියෙනවා, උඹලා දුර්වලයි කියලා මේ ජනතාවටද කියන්නේ මේක? නිසා මතක තියාගන්න කතාවක් කියනකොට කාටද කියන්නේ, මොනවද කියන්නේ කියන එක හරි විදියට ගලපගෙන කියන එක තමයි රටේ හරි වෙන්නේ. ඒ නිසා මම හිතනවා ජනප්‍රිය දේශපාලනය ගැන දැන් මට ඇහෙනවා මන්ත්‍රීවරු කියනවා පොහොට්ටුවේ අයියෝ අපෝයි කියලා හිතනවා. මොකද ජනප්‍රිය දේශපාලනය කරන්න එපා කියලා අපිට කියනවා. අපි ජනප්‍රිය දේශපාලනය කරන්නේ නැහැ. අපේ රටේ ජනතාවගේ ඌමනා එපාකම් වලට සරලන විදිහට තමයි දේශපාලනය කරන්නේ. ජනප්‍රිය දේශපාලනයේ තමුන්නාන්සලගේ ප්‍රතිපත්තිය පොහොට්ටුවේ. ඒ ප්‍රතිපත්තිය තියාගෙන ඉන්න තමුන්නාන්සලා අපිට ඉස්සරහට මූණට කියනවා ජනප්‍රිය දේශපාලනය කරන්න එපා කියලා. ජනප්‍රිය දේශපාලන විතරක් නෙමෙයි ඡන්දෙ ජනප්‍රිය විදිහට තමයි කරේ. තමුන්නාන්සලා තමයි එක එක දේවල් බෙදන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සමාජය නිර්මාණය කරේ. එහෙනම් ඒ නිර්මාණය කරපු කණ්ඩායම නැවත වතාවක් අපිට කියනවද ජනප්‍රිය කතාවක්? අපි ගාව තියෙන ජනප්‍රිය නෙමෙයි ඒවා. ජනප්‍රිය නැහැ. ජනතාවට වැඩ කරද්දි කොන්ද කෙලින් තියා ඍජු තීන්දුව අරගෙන වැඩ කරන්න ඕන. හැබැයි ඒ සම්බන්ධව දැනුම තියෙන්න. මොකද හේතුව දැනුම ගැන කතා කරද්දී මම කියන්න ඕන මේ මෙතන කිව්වා අපේ මන්ත්‍රීවරේ පොට්ටුවේ මන්ත්‍රීවරේ කිව්වා අපේ ගංජා ගැන. දැන් ගංජා වවපුවාම එදා එංගලන්තේ ගංජා මිටිය රුපියල් 2500යි ලංකාවේ එදා තිබිච්ච රුපියල් 150යි. අද ගංජා මිටිය ලංකාවේ රුපියල් 500යි එංගලන්තේ රුපියල් 5000යි. කොච්චර වාසිදායකද කියලා අහනවා. මෙන්න මේක අහන්නකො. මොකද්ද මේ කියන කතාව? මොකද අපි ගංජා වවලා එංගලන්තේ උන්ට ගංජා බොන්න පිටරට යවන්නද හදන්නේ මේ? ගංජා එවන්න යන්නේ ඖෂධයක් විදියට. ඒ නිසා ඒකවත් හරියට දැනගෙන කතා කරන්න ඕන. මේ රටේ තියෙන කීර්තිනාමය කුඩු කරලා දාන වැඩපිළිවෙළ මේ පාර්ලිමේන්තුවේ කතා කරන ඕන. මොකද ඒකේ තේරුම? මොකද මේ මන්ත්‍රීවරයාගේ සාපේ පාර්ලිමේන්තුවේ තියෙන උත්තරීතර භාග? මොනවාද මන්ත්‍රීවරු දන්නේ? ඒ නිසා මම හිතනවා අනිවාර්යයෙන්ම රිසර්ච් එකයි ඇකඩමික් එකයි පාර්ලිමේන්තු මන්ත්‍රියන්ට තිබිය යුතුමයි. දන්නේ නැති එකව ගෙනවලා කියලා දෙන්නව රට ගැන. ඒ නිසා රටේ කීර්තියට හානියක් වෙන විදියට කතා කරන්න එපා කියලා විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. ඒ විතරක් නෙමෙයි. අද දැන් බලන්නකෝ, දැන් ණය ගැන කතා කරත් ණය ගැන කතා කරද්දී ණය අරගෙන බාල් නටපු කණ්ඩායමක් තමයි මේ ණය ගැන නැවත වතාවක් කතා කරන්නේ. අද ණය ගෙවන්න නැතුව තමයි මේ අයවැය හදලා තියෙන්නේ. ණය ගෙවන්න නැතුව ණය ගෙවන්න නැතුව තමයි අපි මේ නිතත් එක්ක අපි ඉන්නේ රටත්. ඒ නිසා විශේෂයෙන් මතක් කරන්න ඕන, අපි දන්නවා අද රාජ්‍ය සේවය ගැන තමුන්නාසල කතා කරා. දැන් ණය ගැන කතා කරන අපිට රාජ්‍ය සේවය වැඩි, රාජ්‍ය සේවය අඩු කරන්න මේකල කතා කරන්න. ඔබතුමාලා මතක් කරලා බලන්න බෑන්න, ඔබතුමාලා ආණ්ඩු කරන කාලේදී රාජ්‍ය සේවය පිරවි තමුන්නාසල දේශපාලනය අනු. දේශපාලනය කරන්න ඕන නිසා තමයි රාජ්‍ය සේවය පිරවි. ඒ රාජ්‍ය සේවය පෙරවුවේ නෑ තමුන්නාසල රාජ්‍ය සේවයට ඕන විදියට සහ ජනතාවට රටට පරිපාලනයට ඕන විදිය. රට හදන ක්‍රමයට නෙමෙයි ඒක කරේ. ඒක කරේ තමුන්නාසලගේ දේශපාලන මඩිය තද තර කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල. තමුන්නාසල වැඩ කරපු සියලු හෙංචයන් ගෙනල්ලා ඒ රාජ්‍ය සේවයට දාලා රාජ්‍ය සේවයත් විනාශ කරපු වැඩසටහන තමුන්නාසල සිද්ධ කරා. දැන් කියනවා තමුන්නාසල රාජ්‍ය සේවයේ වැඩි 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 අඩු කරන්න ඕන කියලා. හැබැයි හොඳට මොලේ කල්පනා කරන්න තිබුණා ඒ කාලේ ඒ වැඩ කටයුතු කරනකොට. හැබැයි දැන් හරි මොලේ ඇවිල්ලා තියෙන එක ගැන සතුටු වෙනවා එක පැත්තකින්. ඒ වගේම විශේෂයෙන්ම අපි මතක් කරනවා දැන් අපේ රටේ කර්මාන්තකරුවෝ, අපනයනකරුවෝ, නිෂ්පාදකයෝ. මේ අය හොඳට බලන්න රටේ. මේ අය තමුන්ගේ සුව නිර්මාණ තියෙන්නේ. එක එක අය තමුන්ගේ ගම්වල ගැන හිතන්න බාන්න. සුව නිර්මාණ කොච්චර දේවල් කරලා තියෙනවද? එක එක නිෂ්පාදන තමුන් මිහින් කරගෙන තියෙනවද? හැබැයි රජයක් විදියට මොනවද කරලා තියෙන හැමදාම? හැමදාම රජයක් කරේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයට ඔළුවට ගහන එක. එක්කෝ ඒ ප්‍රදේශයේ ඉන්න දේශපාලඥයා ගිහිල්ලා ඒ ව්‍යාපාරිකයෙන් කප්පන් ඉල්ලුවා. එහෙම නැත්නම් මොකක් හරි ඒ ව්‍යාපාරිකයට අවශ්‍ය කරන ලියවිල්ලක් මොකක් හරි අනුමත කරගන්න ඕන ගියා නම් රාජ්‍ය සේවකයා එමිනගෙන් කප්පන් ඉල්ලුවා, පගාව ඉල්ලුවා. ඒ විතරක් නෙමෙයි, සමහරලාට ගමේ මිනිස්සු දාලා අවුස්සලා එමිනගේ ව්‍යාපාරයේ කඩාවැටවන්නට හැදුවා මිසක් ව්‍යාපාරිකයා සුව නිර්මාණ විදියට හදාගත්ත කිසි දෙයක් කරන්න රජේවල වලින් ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා වහාම මේ ක්‍රමය අයින් කරන්න ඕන. පළමුවෙන්ම පාර්ලිමේන්තුව තුල ඇති කරන්න ඕන මේ මැසේජ් එක ගැන කිව්වේ එකයි, රට ගැන, රටේ සම්පත් ගැන, ඒවා කොහොමද ඒ සම්පත් ටික ප්‍රයෝජනට අරගෙන නිෂ්පාදනය කටයුතු කරන්නේ, දේශීය වශයෙන් කොහොමද පරිභෝජනට අවශ්‍ය කරන දේවල් නිෂ්පාදනය කරන්නේ, දේශීය වශයෙන් සේවා සහ අනිකුත් අංශ වලට අවශ්‍ය දේවල් කොහොමද අපි නිෂ්පාදනය කරන්නේ, ඊළඟට අපනයනය කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල කොහොමද අපි හදන්නේ. මේවා දේවල් හරියට බෙදලා කරලා අරගෙන හරි නිර්මාණයක් කරන්න ඕන. ඒකට තමයි රාජ්‍ය සේවයේ හරියට පෙළගස්සමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් පාර්ලිමේන්තුවත් ඒ වගේ ජනාධිපති වපරුකේ සියලු දෙනා ඒ වැඩ කටයුත්ත ඉස්සරහට කරගෙන යන්න ඕන. හැබැයි එවැනි වැඩ කටයුත්තක් කරන්නේ නැහැ. අපි දකිනවා දැන් විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකික.
තව විනාඩි දෙක කාලයක්
ගත කරමු. විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකය ගැන කියපුවම විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයා අද ඉතාමත්ම ඉස්සරහින් ඉන්නවා. හැබැයි ඒ ශ්‍රී ලාංකිකයාගෙන් වැඩ ටික අරගන්න, ඒ දැනුම ගන්න, ඒ මුදල් ගන්න, ඒ ආර්ථිකයට ශක්තිය දෙන වැඩපිළිවෙල ගන්න, ලෝකයේ වෙළඳ පොළට හඳුනාගෙන ඒකට අවශ්‍ය කරන නිෂ්පාදනික මේ රටේ කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තාම කරන්න ක්‍රමවේදයක් මේ පාර්ලිමේන්තුව තුල හදුවේ නැහැ. හැබැයි මේ අයව වලින් කරන්න තිබුණේ ඒවා. ඊළඟට අයවැලින් මේ සුපසාධක කටයුත්ත කරද්දී මතක තියාගන්න ඕන මේ මිලියන 85,000ක් විතර සුපසාධනයට නිකන් දෙනකොට මේක කරන්න තිබුණේ දීවරයව ශක්තිමත් කරන්න ඕන, ගොවියව ශක්තිමත් කරන වැඩසටහන කරන්න, වෙනත් නිෂ්පාදන කරන වැඩපිළිවෙල ශක්තිමත් කරන වැඩපිළිවෙල හදන්න ඕන. ඒත් එක්කම මතක් කරන්න ඕන විශේෂයෙන්ම මේ කටයුතු කරනකොට අපි දේශීය නිෂ්පාදන දේශීය පරිභෝජනයට, ඊළඟට අපනයන නිෂ්පාදන අපනයන කරන ඒ නිෂ්පාදන කර්මාන්ත ටික ඒක ශක්තිමත් කරන්න. හැබැයි ඒවට මුදල් ප්‍රතිපාදන දීලා ඒවා ශක්තිමත් කරා නම් මේ දේශීය පරිභෝගිකයට පරිභෝජනය කරන්න අවශ්‍ය කරන බඩු අඩු මිලට ලැබෙනවා නම් ඒ සහනයට වඩා ඒක විශාල වැඩ කොටසක් රටේ දියුණුවට. හැබැයි ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න බැරුව ගියා. අවසාන වශයෙන් එකක් කියන්න ඕන. දැන් මෙතන ගරු අග්‍රාමාත්‍යතුමා රටේ ජනතාවයි මේ උත්තර දිසා පාර්ලිමේන්තුවයි නොමග යවුවා. මොකද දන්නවද හේතුව? ඒකට හේතුව තමයි එතුමා කිව්වා අර අපේ හර්ෂ ඇමතුමා මතු කරපු කතාවක් තිබුණා. එතුමා කිව්වා මැතිවරණයක් තියලා මේ රටේ ජනතාවට අවස්ථාව දෙන්න කියලා තෝරාගෙන වැඩ කටයුතු කරන්න. හැබැයි ඒකට උත්තරයක් ඇරෙන්න එතුමා මොකද්ද කිව්වේ?
කාලය අවසන් කරගන්න.
එතුමා කිව්වා බඩපඩ දෙන්න එක විනාඩියක්. මෙතුමාගෙන් මම විනාඩියක් ඉල්ල ගන්නවා. ඒ විනාඩියෙන් කියන්න හදන්නේ මෙන්න මේ කතාව. දැන් එතුමා කිව්වා හර්ෂ ඇමතුමා මේ රටයි පාර්ලිමේන්තුවයි නොමග යවුවා කියලා. හැබැයි මම කියනවා මේ ගරු අග්‍රාමාත්‍යතුමා අද පාර්ලිමේන්තුවයි ජනතාවයි දෙකම නොමග යවුවා. මොකද හර්ෂ ඇමතුමා කිව්වේ මැතිවරණ තියන්න පුළුවන් කියලා, මැතිවරණයක් තියන්න කියලා ජනාධිපතිතුමාගේ ඉල්ලීම කරේ. මැතිවරණයක් තියන්න මේ රටේ ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරවන්න අවශ්‍ය කරන බලය තියෙනවා. ඒ බලය තියෙන්නේ කොහොමද? ආණ්ඩුකෝම ව්‍යවස්ථාවේ 70 වෙනි ව්‍යවස්ථාවේ වගේම 71 ව්‍යවස්ථාවේ ආයතනයේ තියෙනවා. අවුරුදු දෙකහමාරකට කලින් ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරවන්න බැහැ කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අනුමැතියක් නැතුව. හැබැයි ඒකේ ඊළඟ තේරුම තමයි අවුරුදු දෙකහමාරකට පස්සේ පාර්ලිමේන්තුව විසුරවන්න ගරු ජනාධිපතිතුමාට බලය ලැබෙනවා. එහෙනම් ලබන අවුරුදු 2023 පෙබරවාරි මාසේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයක් තියන්න අවශ්‍ය කරන බලය ජනාධිපතිතුමාට තනිව තීන්දුව කරන්න අවස්ථාව ලැබෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ව්‍යවස්ථාවෙන් අපිට ලැබිලා තියෙන, මෙරටේ ජනාධිපතිතුමාට ලැබිලා තියෙන බලය සහ ඒක තමයි ව්‍යවස්ථාවේ ඇතුළත් වෙලා තියෙන කාරණා. ඒ කාරණාව විකෘති කරලා ගරු අග්‍රාමාත්‍යතුමා මේ සමාජයේම නොමග යන කතාවක් කියුවා. ඒ නිසා පැහැදිලිව මේ වෙලාවේදී කියනවා ලබන පෙබරවාරි මාසේ මේ පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයක් තියන්න අවශ්‍ය කරන බලය ජනාධිපතිතුමාට තියෙනවා. ඒක වහම කරන්න එතකොට අපිට පුළුවන් මේ රට හරි විදියට පෙළගස්සන වැඩසටහනට එන්න, මේ රට අවශ්‍ය කරන වැඩ කටයුතු කරන්න. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දීම ගැන.